senesinde ilk sandiyavak dayapere kalan mitreni පැමිණ සිටින ගමනට පාතබා තිබෙන මගට උත්තේජනයක් ආලෝකයක් මග පෙන්වීමක් ලබා ගන්නට එමින්න අපේ අත්දැකීම් අවබෝධයන් තේරුම් ගැනීම බෙදා ගන්නටත් තවදුරටත් පැහැදිලි කර ගන්නටත් අපි මේ බදාදා සබස එකතු වෙනවා. හොරාවකට පමණ බොහෝ විට නගන ප්‍රශ්නයක් පිළිතුරු බලාගෙන අහන ප්‍රශ්නයක් තමයි ජීවිතය කියන්නේ කුමක්ද? ජීවත් වීමේ අර්ථය කුමක්ද? ජීවිතයේ අරුත කුමක්ද? ප්‍රශ්නයක් මතුවෙන ප්‍රශ්නයක් පිළිතුරක් අපේක්ෂා කරන ප්‍රශ්නයක් එමෙන්න පිළිතුරක් නැති ප්‍රශ්නයක් ජීවිතයේ තේරුම මොකද්ද? ජීවිතයට තේරුමක් තියෙනවද? තියෙනවනම් ජීවිතයේ තේරුම කුමක්ද? මේට දෙන්නට උත්තරයක් නැහැ. පිළිතුරක් නැත්තේ මේ ප්‍රශ්නය තව කෙනෙකුගෙන් අහන්නට බැරි නිසා, අහන්න පුළුවනි තව කෙනෙකුගෙන් නොඇසිය යුතු ප්‍රශ්නයක් නිසා. ප්‍රශ්න වර්ග කීපයක් තිබෙනවා. එක වර්ගයක් ඔය සාමාන්‍ය දැනීම ප්‍රශ්න. සාමාන්‍ය දැනීම ප්‍රශ්න පොතක් පොත් ගත්තොත් ප්‍රශ්නක් තිබෙනවා, උත්තරක් තිබෙනවා. ඉතින් මේ ප්‍රශ්න ටිකයි උත්තර ටිකයි කටපාඩම් කරගත් විට සාමාන්‍ය දැනීම පිළිබඳ විශේෂඥවරයෙකු වෙන්න පුළුවනි. උස දිග පළල ආරම්භය අවසානය හොයාගත්තේ කවුද? මුලින්ම නැග්ගේ කවුද? මේ කන්ද? මේ ආදි වශයෙන් මේවට දන්නේ සාමාන්‍ය දැනීම කියන්නේ. හැබැයි මේවා නෙමේ සාමාන්‍ය දැනීම විය යුත්තේ. සාමාන්‍ය දැනීම යනු මේ ජීවත් වෙන්න අවශ්‍ය වෙන දැනීම. ඉතින් ඔය සාමාන්‍ය දැනීම පොත්පත්වල ජීවත් වෙන්න ඕනේ දැනීම මොනතරම් දුරට තිබෙනවද? ඒ ඔය කිසි දෙයක් නොදැන ලස්සනට ජීවත් වෙන කොපමණ දෙනෙක් ඉන්නවද? ලෝකෙ උසම කන්ද දන්නේ නැති, දිගම ගඟ දන්නේ නැති, මුදු ගැඹුර දන්නේ නැති, ආසේ තරු ගාන දන්නේ නැති, ගින්දර හොයාගත්තේ කවුද? රෝද හොයාගත්තේ කවුද? අර වාදේ පියා කවුද? මේ වාදේ පියා කවුද? මේ කිසි දෙයක් දන්නේ නැති සම්මත අධ්‍යාපන ක්‍රමයේ සාමාන්‍ය දැනීම කියන ඒ දැනීම අල්පෙනිති සුදක් තරම්වත් නැති, නමුත් මේ කාටවත් බරක් නොවෙන්ට, හිංසාවක් නොවෙන්ට, සතුටින් සැහැල්ලුවෙන් බියකින් තොරව ජීවත් වෙන අය ඉන්නවා. ඒ සාමාන්‍ය දැනීම නෑ. අපට තේරෙන විදිහට නම් ඒ අත්තන් තුළ තමා නියම සාමාන්‍ය දැනීම තිබෙන්නේ. මේ ජීවත් වෙන්න ඕනි දැනීම. ජීවත් වෙන්න ඕනේ අවබෝධය. මේ එක දැනුමක්. එක ප්‍රශ්න, එක පිළිතුරු ටිකක්. මෙයා පොත්වල තියෙනවා. කටපාඩම් කරගන්නයි තියනේ, තේරුම් ගන්න දෙයක්වත් නැහැ. திகම ගඟ මේ පමණයි කිව්වා. මේකේ කුමක්ද තිබෙන්නේ තේරුම් ගන්න. උසම කන්දේ උස මේ පමණයි. ඒ කන්දේ නම මෙන්න මොනවද තේරුම් ගන්න තියෙන්නේ. මුහුදේ ගැඹුරුම තැනේ තැන්ට කියන නම මෙන්න. එහි ගැඹුර මෙන්න. අඩි උලින් නම් මෙන්න, මීටර උලින් නම් මෙන්න. මේ කිසි දෙයක හිතවතුනේ තේරුම් ගන්න යමක් තිබෙනවද? තේරුම් ගන්න නම් දෙයක් පේන්නේ නැහැ මේක. මේ වචන ටික තේරුම් ගන්න විතරයි තියෙන්නේ. දිග, පළල, ගැඹුර, පළවෙනි දවස මේ වචන ටික තමයි තේරුම් ගන්න තියෙන්නේ. වෙන ප්‍රශ්න තේරුම් ගන්න දෙයක්වත් නැහැ. පිළිතුරේ තේරුම් ගන්න දෙයක්වත් නැහැ. ඉතින් මේ ප්‍රශ්න අහන්න පුළුවන්. උත්තර දන්නවා නම් දෙන්න පුළුවන්. මම දැනගත්ත කියලා ඇති පළකුත් නැහැ. උත්තර දුන්නා කියලා පළකුත් නැහැ. ජීවිතයට පළක් නැහැ. සමහර තරගකින් දිනන්න පුළුවන්. තෑගි ලැබෙන්නත් පුළුවන්, පරදින්නත් පුළුවන්, ඌ අඳහන්ටත් පුළුවන්, දිනුවොත් අපුඩි අඳහන්ටත් පිළුවන්. ආඩම්බරයකුත් එයි, හීනමානිකුත් එයි. ඉන් එහානම් දෙයක් නැහැ. ඊට දෙවෙනියට අහන්න තියෙන ප්‍රශ්නේ, සාමාන්‍යයෙන් අහන ප්‍රශ්නේ මේ යම් යම් මයිකල් ප්‍රකාශ තිබෙනවනේ. එතට ඒ තේරුම කුමක්ද කියහන්ට පුළුවන්. දැන් ඒ ප්‍රශ්නය ඊට වඩා වෙනස්. දිග කුමක්ද, දිගම ගඟ කුමක්ද කියන අහන ප්‍රශ්නයකට වඩා යම් යම් ඇත්තන් කළ ප්‍රකාශ පොත්වල ලියලා තිබෙන දේවල් මෙයා තේරුම් ගන්න බැරුව අහන ප්‍රශ්න තියෙනවනේ. එකපාරට කියෙව්වට තේරෙන්නේ නැහැ. එක වතාවක් ඇහුවට හරි අදහසක් ඔළුවට යන්නේ නැහැ. ඉතින් එවිට ඒ පොත, ඒ විෂය පිළිබඳ අපට වඩා දැනුමක් තිබෙන, අපට වඩා කාලයක් ඒ වෙනුවෙන් කැප කළ කෙනෙකුගෙන් අහන්න පුළුවන්. ඉතින් ඒ උගතා, වියතා, බුද්ධිමතා, විශේෂඥය ඒ පිළිබඳ පරිචයක් ඒ තියෙන මට්ටමට පැහැදිලි කර දෙන්න පුළුවන්. ඉතින් අප එපමණ දුරට හිතා නැත්නම් ඒ අප විශ්මයට පත් කරනවා. ඒ පැහැදිලි කිරීම අප ඊට වඩා පොත් කියවලා නැත්නම් ඇත්තටම අප පුදුමයට පත් වෙයි. මේ තමා දෙවෙනි වර්ගයේ ප්‍රශ්නය. යමක් තේරුම් ගන්න විදිහ අපිට නොතේරෙන දේවල් ගැන අහන්න පුළුවනි. මේ තුන්වෙනි වර්ගයේ ප්‍රශ්න තමයි මේ පොත්වලත් නැහැ, කවුරුවත් කියලාත් නැහැ. එක දෙක පොත්වල තියෙනවා. අහන්නත් ලැබෙනවා. පළවෙනි වර්ගයේ පැහැදිලි හිතන්න දෙයක් නැහැ. මතක තියාගන්නයි තියෙන්නේ ප්‍රශ්නේ උත්තරේ. දෙවෙනි වර්ගයේ මතක තියාගන්නත් පුළුවන්. හැබැයි තේරෙන්නේ නැතන යමක් තියෙන තේරුම් ගන්නට. උදාහරණ අවශ්‍ය නැහැනේ, කාලය වැය කරන්න අවශ්‍ය නැහැ උදාහරණ වලට. තුන්වෙනි වර්ගයේ තමා මේ අපි හිර වුණු අවස්ථාවල. අප හිර වෙනවනේ ජීවිතේ යම් යම් අවස්ථාවල. සමහර උදාහරණයක් විදිහට ආසනීපයක් ඇදුනහම මොකද කරන්නේ? ඉතින් අපි දන්නවා නම් දන්න විදිහට යමක් කරගන්න පිළිවන්. හැබැයි දන්නේ නැත්නම් අන්න එතනදී අප කළ යුත්තේ කුමක්ද කියා කෙනෙකුගෙන් අහන්න වෙනවා. එතන ඊට වඩා වෙනස්. අපිට ප්‍රශ්නයක් තිබෙනවා. ප්‍රශ්න කියන්නේ හිතන නිසා ඇති වෙන ප්‍රශ්නයක් නොවේ. විඳිනවා, වේදනාවක් තිබෙනවා. නමුත් මේ වේදනාව නැති කරගන්නේ කොහොමද අපි දන්නේ? මේ වේදනාව කායික වෙන්න පුළුවන්, මානසික වේදනාවක් විය හැකි, වෙන බාහිර ගැටලුවක් අර්බුදයක් වෙන්න පුළුවන්. කොහොම වුණත් අප විඳිනවා. එතන අසාමාන්‍ය දැනීම උදව් වෙන්නේ. ඒ වගේම අර දෙවෙනි වර්ගයක් උදව් වෙන්නේ. ඒ මොනවත් දැනගෙන හිටියත් නොදැනගෙන හිටියත් අපි අර්බුදයක ඉන්නවා. මොකද කරන්නේ? එතින්දිත් අපිට හොයාගන්න දෙනවා මේ ප්‍රශ්නේ කාගෙන්ද අහන්න ඕනේ කියලා. ඒ තමයි පළවෙනිම කාරණය. රසනීපයක් තියෙනකොට අපි දන්න දකින්න දකින්න කෙනාගෙන් බෙහෙත් අහන්නේ නැහැ. බෙහෙත් නෙමෙයි අහන්නේ අපි දකින්න දකින්න කෙනාගෙන් කාගෙන්ද බෙහෙත් ගන්න ඕනේ කියලා අහන්න පුළුවනි. මට මෙහෙම ලෙඩක් තියෙනවා, උණක් තියෙනවා, ඉස්සර දෙයක් තියෙනවා, බඩේ කැක්කුමක් තියෙනවා. මේකට කාගෙන් බෙහෙත් ගත්තොත් හොඳයිද? දැන් මේ ප්‍රශ්නේ තමයි අපි අහන්න ඕනේ. අපි දන්න අයගෙන්. එහෙම නැතු බෙහෙත් නෙමෙයි. මොකද බෙහෙත් හැමෝම දන්නේ නැහැ. ඉතින් ඒක එක වෛද්‍යවරුන්ගේ නම් කියන්න පුළුවන්. ඒ කෙනෙක් කවුද කියලා අප තීරණය කරගෙන ඉල්ලා අපේ ප්‍රශ්නේ කියන්න වෙනවා. මෙන්න ප්‍රශ්නේ. ඉතින් කායික රෝගයක් පිළිබඳව නම් වෛද්‍යවරයෙකුට, වෙන විදුලිය පිළිබඳ ප්‍රශ්නයක් නම් විදුලි කාර්මික ශිල්පියෙකුට, වෙන අංශක නම් ඒ පිළිබඳ අත්දැකීම් දැනුමක් තිබෙන උපදෙස් දෙන්න පුළුවන් කෙනෙකුගෙන් තමයි ඒ ප්‍රශ්නය අහන්න වෙන්නේ. ඒතර එතනදී බලාපොරොත්තු වෙන්නේ මේ පිළිතුරක්ම පමණක් නොවේ විසඳුමකුත්. මම මොකද කරන්න ඕනේ? ඒතර අපිට තියෙනවා කරන්න යමක්. ඒ තුන්වෙනි කාණ්ඩේ විමසීම් සමග තුන්වෙනි කාණ්ඩේ ප්‍රශ්නත් එක්ක අපිට වගකීමක් පැවරෙනවා. අප විඳිනවනේ, විඳින්නේ අපි. ඒතර ඒ වේදනාවෙන් අපිව නිදහස් කර දෙන්න කියන්නේ නෙමෙයි කාටවත් කියන්නේ. ඒ එහෙම කීම තමයි යාඥාව. යාඥාවෙන් කරන්නේ ගලවා ගන්න, නිදහස් කරගන්න, මේ වේදනාවෙන් මුදවා ගන්න, මේ ප්‍රශ්නෙන් මාව නිදහස් කරන්න කියා ඉල්ලා සිටිනවා. ඒ තමයි යාඥාව. යාඥාවිනුත් ප්‍රතිඵල තියෙනවා. එම් ප්‍රතිඵල නැත්තම් යාඥාව අවුරුදු දහස් ගාණක් පවතින්නේ නැහැ. හැම ප්‍රශ්නෙම යාඥාවෙන් විසඳෙනවද නැත්නම් විසඳගන්න පුළුවන්ද බැරිද? පුළුවන් නම් වෙන කිසිම දෙයක් අවශ්‍ය නැහැ. යාඥාව පමණක්ම ඇති. මේ තව දේවල් තියෙනවනේ ලෝකේ. යාඥාවට කලින් තිබිච්ච දේවල්, ඊට පසුව පැමිණි දේවල්, ඊට වඩා ප්‍රබලව ව්‍යාප්තුණු දේ තියෙනවා. ඒතර මෙතනදී කළ යුතු යමක් තියෙනවා. බේත් ගන්නට වෙනවා. එහෙම නැත්තම් කෑම කන්ට වෙනවා. ඒ ලෙඩක් නම් වෙන ප්‍රශ්නයක් නම් ඊට අදාළ ක්‍රියාමාර්ගයක් ගන්න වෙනවා විසඳ ගන්නට. තුන්වෙනි වර්ගය. දැන් මේ විදිහට මේ ওই තුන්වෙනි වර්ගයට බොහෝ කාරණා ඇතුළත් වෙනවා. ඒ අපේ වර්තමාන ගැටලුවක් විඳීමක් සමග ඇති කරගන්න ප්‍රශ්න. ඉතින් මේ ප්‍රශ්න තමයි බොහෝ විට අපව අර්බුදවලට ලක් කරන්නේ. අපව ගැටලුවට අපව තල්ලු කරලා දාන්නේ. ඉතින් වැඩිපුර අවධානය යොමු කරන්න ඕනේ තුන්වෙනි වර්ගයටයි. එකට සහ දෙකට එපමණ ලොකු අවධානයක් අවශ්‍ය නැහැ. ඉතින් අවාසනාවකට බොහෝ ඔහුට ජීවිතේ වැඩි කාලයක් ඔය එකටයි දෙකටයි තමයි නාස්ති කරන්නේ. අනවශ්‍ය දැනුමක් පුරවගන්න, අනවශ්‍ය දේවල් පිළිබඳ තර්ක කරන්න, වාද කරන්න, ඇහුම්කන් දෙන්න, කියවන්න, එහෙම ගිහිල්ලා ඔළුව පුරවගෙන තියෙන්නේ ජීවිතේ කවදාවත් ප්‍රයෝජනයක් ගන්න බැරි වුණු, ප්‍රයෝජනයක් ගන්න කවද ලැබෙයිද කියලා දන්නේ නැති තොරතුරු දත්ත ගබඩා කරගන්න. මේ මොලින් වෙන වැඩක් නම් අරගෙන නැහැ. හැබැයි ප්‍රශ්න රාශියකට ජීවිතේ මුහුණ දීලා තියෙනවා. එකම ප්‍රශ්නෙට නැවත නැවත මුහුණ දෙනවා. එකම මෝඩකම නැවත නැවත කරනවා. පුද්ගලයාගේ වෙනසක් නැහැ. පුද්ගලයාගේ වෙනසක් නැහැ කියන්නේ අවබෝධයේ පැත්තේ, ප්‍රතික්‍රියා දක්වන පැත්තේ ලොකු පැහැදිලි සංවර්ධනයක් නැහැ. හිතවතනේ මේ සියල්ල අතර දැන් මුලින් ප්‍රශ්නයක් ඇහුවනේ, මේ ජීවිතයේ තේරුම කුමක්ද, ජීවිතයේ අර්ථය කුමක්ද කියලා මේ ප්‍රශ්නෙත් අහනවා. මේ ප්‍රශ්නය ඇහෙන්නේ කොහෙන්ද? බොහෝ විට ඉබඳු ප්‍රශ්නයක් ඇහෙන විට උත්තරයක් දෙන්න පුළුවන්. ජීවිතයේ අර්ථය කුමක්ද ඔය පොතක තියෙන කාරණයක් කියන්න පුළුවන්, ආගමික ගැන්වීමක් කියන්න පුළුවනි. එයින් ආනකෙනා සෑහීමකට පත් වෙන්නත් පුළුවන්. නමුත් ඉතින් එහාට ගිහිල්ලා මේ ප්‍රශ්නේ අහන්නේ කවුද? ආනකෙනාගේ නම නොවේ. ඇහෙන්නේ කොහෙන්ද මේ ප්‍රශ්නේ? ආනකෙනාට ඇහෙන්නේ කොහෙන්ද? එයාට කොහෙන් හරි ඇහුණු නිසානේ හඬ නගා කටින් එළියට දාලා විමසුවේ. එහෙන් බොහෝ විට කියන නිශ්ශබ්ද වෙලා ඔය ප්‍රශ්නේ මතුවෙන තැනට තැන හොයාගන්න. මේ ප්‍රශ්නේ ඇතුළේ ඉඳලා කවුද අහන්නේ ඔබෙන්? ජීවිතයේ අර්ථ කුමක්ද? ජීවිතේ තේරුම මොකද්ද? කවුද මේ ප්‍රශ්නේ අහන්නේ ඔබෙන්? ඒ තමයි වැදගත්. අර්ථ මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ලේසි. මොනවාරි උත්තරයක් දෙන්න පුළුවන්. නමුත් මේ පිළිතුරට වඩා වැදගත් වෙන්නේ ප්‍රශ්නේ එන්නේ කොහෙන්ද? නැගෙන්නේ කොහෙන්ද? මේ උපන් දවසේම සාමාන්‍යයෙන් නම් හිතෙන ප්‍රශ්නයක් නොවේ. ඒ බොහොම අසාමාන්‍ය කාරණයක්. උපන් මොහොතේම ඇයි ඉපදුනේ? මොකටද ඉපදුනේ? ඉපදෙනවා කියන්නේ කොමත්ද? ඉපදුනේ කොහෙද? ජීවත් වෙන්නේ ඇයි? ඇයි ජීවිතේ තාද මෙහෙම ප්‍රශ්න උපන්න මොහොතේම කෙනෙකුගේ හිතට නැගෙන්නේ නෑ වගේ? සාමාන්‍ය නැගෙනවද නැද්ද දන්නේ නෑ. නමුත් ඒ බොහොම අසාමාන්‍ය කාරණයක්. කුඩාම දරුවෙකුට උනත් මෙහෙම ප්‍රශ්නයක් එන්නේ නැහැ. වෙන වෙන දේවල් වල අර්ථය හයි. නමුත් ජීවිතේ පිළිබඳ මොකද කරන්න බොහෝ දේ තිබෙනවා. ජීවිතේ බොහෝ දෙනෙකුට කරන්න දේවල් තිබෙනවා. ඉතින් ඒ දේවල් කරමින් සිටිනවා මිස මේ ඇයි මේවා කරන්නේ, මේ සියල්ල කිරීමෙන් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ, මෙතෙක් කාලයක් මේ දේවල් කිරීමෙන් මොනවද ලැබුණේ, නොලැබුණේ කුමක්ද, මේව ලැබුණට ඇති ඵලයේ කුමක්ද, දැන් මෙහෙම හිතන්ට වෙලාවකුත් නැහැ. ජීවිතේ කාර්ය බහුල වුණාම හිතන්ට තියෙන වෙලාව අඩු වෙලා යනවා. විමසන්ට තිබෙන කාලය අඩු වෙනවා. හිතන්නයි විමසන්නයි කාලය අඩු වෙන විට ජීවිතේ යන්ත්‍රයක් බවට පත් වෙනවා. යන්ත්‍ර ප්‍රශ්න කරන්නේ නැහැ. සාමාන්‍ය යන්ත්‍ර ප්‍රශ්නයක් අහන්නේ නැහැ. අනපිළිපදිනවා. කළ යුතු දේ කරනවා. ප්‍රශ්න කිරීමකින් තොරව. ඉතින් එහෙම කාලයක් මිනිස්සයා යනවා. ක්‍රීඩා කරමින්, විනෝද වෙමින්, ඉගෙන ගනිමින්, විනෝද වෙමින්, විවාහ වෙමින්, උපයමින්, ගෙවල් හදමින් කාලයක් යනවා. සංචාරය කරමින් ඒ වින්දනයකුත් ලබනවා, අත්දැකීමුත් ලබා ගන්නවා, අගේ කිරීමුත් ලැබෙනවා, ප්‍රශංසාත් ලැබෙනවා. ඒ සියල්ල අතර තමන් ඵලදායි, වැඩදායි, ප්‍රයෝජනවත් කෙනෙකු කියන හැඟීමත් පුද්ගලයාගේ ඇති වෙනවා. නමුත් මේ ඉස්බව පිළිබඳ, ඉස්බව ගැන අපේ දා බිඳුව ගැන කතා කළා. මේ ඉස්බව පිළිබඳ දැනීමකුත් මතුවෙන්න පටන් ගන්නවා. දැන් බිඳුවනේ වැහිලා යන්නේ ඔය සියල්ලෙන්ම, ක්‍රීඩාවලින්, විනෝදයෙන්, අධ්‍යාපනයෙන්, සම්බන්ධතාවලින්, සමාජ සේවාවලින්, දේශපාලනයෙන්, ආගමික කටයුතු වලින්, ඉපයීමෙන්, වියදම් කිරීමෙන්, ඉතිරි කිරීමෙන්, ගෙවල් හැදීමෙන්, සංචාරය කිරීමෙන්, කියවීමෙන්, මේ හැම දෙයකින්ම බිඳුව වැහිලා යනවා. හිස් බව වැහිලා යනවා මිසක් නැති වෙලා යන්නේ නැහැ. ලෝකේ නැති කරන්න බැරි දේවල් වලින් එකක් තමයි හිස් බව. ඒ නැති කරන්න බෑ, වහන්න පුළුවන් හිස් බව. මේ විදිහට කාලයක් මේ හිස් බව වැහිලා ගිහිල්ලා, වැහිලා ගියාට හිස් බව ඇතුලේ තියෙනවනේ, මේ හිස් බව කොහෙන් හරි එළියට එනවා. ඒ තමයි ස්වභාවය. කොහෙන් හරි එළියට එන වෙලාවක් තියෙනවා. එහෙම එළියට එන්න පුළුවන් අවස්ථා ගණනාවක් තිබෙනවා. සුලභම අවස්ථා තමයි මේ විශාල බලාපොරොත්තුවකින්, ලොකු සතුටක් බලාපොරොත්තුවෙන්, ලොකු ආයෝජනයක් කළහම, මුදල්මය ආයෝජනය හරි, කාලේ පැත්තින් හරි, සිටිවිලි විදිහට හරි, ලොකු ආයෝජනයක් කළාට පසුව එහි මේ ප්‍රතිලාභයක් නැති වුණාම, බලාපොරොත්තුණු ප්‍රතිලාභය නැති වුණාම විඳ වැටෙනවන්නේ අපේක්ෂා භංගත්වයට. අන්න එතනදී ඔය අපිට දැනෙන්නේ හිස් බව. ඒ ලොකුවට දැනෙනවා. මොනතරම් බලාපොරොත්තු වුණාද ඒ මට්ටමට හිස් බව දැනෙනවා. ප්‍රතිලාභේ නැත්තම් මේ එක අවස්ථාවක්. දෙවෙනි අවස්ථාව තමයි සතුටක් නැහැ. හැබැයි සතුට වෙන්න කුමක් කරන්න තියෙන්නේ කියලා හොයාගන්නත් නැති අවස්ථාව. පළවෙනි අවස්ථාව තමයි සතුට තියෙනවා. තියෙනවා කියන්නේ සතුට වෙන්න කරන්න ඕනේ කුමක්ද දන්නවා. ඒ දේ කරනවා. හැබැයි සතුටක් ලැබෙන්නේ නැති වෙලාවක් එනවා. දෙවෙනි අවස්ථාව තමයි මේ සතුට වෙන්න කරන්න පුළුවන් සියල්ලම කරලා දැන් මොකද්ද කරන්න තියෙන්නේ දන්නේ නැහැ. ආය අලුතෙන් දෙයක් නැති වෙලාවක් එනවා. හිතාගන්න බැහැ. හැබැයි තාම සතුට ඉල්ලනවා. ජීවිතය ඇතුලේ කියන මම හිස්. මම හිස්. මාව පුරවන්න. මාව පුරවන්න කියන ඉල්ලීම ඇතුලෙන් දිගින් දිගටම කියනවා. හැබැයි දැන් මොන වගේම පුරවන්නද? අපි දාපු සියල්ලෙන්න මේ භාජනයේ පිරුන්නේ නැහැ. දැන් අලුතෙන් එකතු කරන්න දෙයක් නැහැ. අන්න එතනදී ඔය හිස් බව ඇවිත් අපිට අපිට තර්ජනය කරනවා, අභියෝග කරනවා. එතනදිත් ඔය ප්‍රශ්නය මතුවෙනවා. දැන් එහෙනම් මොකද්ද මේකේ තේරුම? ජීවිතයේ අර්ථය මොකද්ද කියලා. ඒ සමගම මේ තමන්ට නොවුනත් වෙන අයට වෙන දේවල් දිහා බලන ඉතාම ධනවත්, ඉතාම ප්‍රබල, ඉතාම උගත්, ඉතාම ආගමික ජීවිත ගත කළ එහෙම ඇත්තන් එක්වර මේ අයට විපත්ති වුණාම, ඒ අය කඩාගෙන වැටුණාම කායිකව හෝ මානසිකව හෝ සමාජමය පැත්තෙන් අපිට හිතෙනවා මොකද්ද මේකේ තේරුම්? මෙච්චර ධනියක් තිබිලා මේ මිනිස්සයාට උදව්වක් උන්නේ නැහැ. මෙච්චර බලයක් තිබිලා ඒ මෙහෙම පාරට වැටුණා, ඇඳට වැටුණා, මෙපමණ දැනුමක් තිබිලා වැඩක් උන්නේ නැහැ. මෙච්චර හොඳ ආගමික ජීවිතයක් ගත කරලා, හොඳ හෝ නරක ආගමික ජීවිතයක් ගත කරලා ඒත් මෙන්න වැටිලා ඉන්නේ. අපි තාම වැටිලා නැහැ ඒ මට්ටමට. නමුත් ඉතින් අපි එච්චර ඉහළට ගිහිල්ලත් නැහැනේ. ධනයෙන්වත්, ධනේ බලයෙන්වත්, උගත්කමින්වත්, සමාජ පිළිගැනීම වලින් ආගම් ජීවිත වලින් අපි එපමණ ඉහළට ගිහින්නේ නැහැ තාම. ඒතර අපිට ඉතන අපිට අපි හිතාගෙන ඉන්නවා එහෙම යන්න ඕනේ කියලා. ඒ මට්ටමටවත් අපි යන්න ඕනේ කියලා. පරමාදර්ශී චරිත විදිහට අපි පිළිගන්නායි. හැබැයි එතෙන්ට යන්න කලින්ම අපි කන්ද පාමුල දුන දකින්නවා මේ බුදුන නාය නැහැ. අපි තරණය කරන්න හිතිය බුදුන කන්ද අපි තරණය කරන්න කලින්ම නාය යනවා දකින්නවා. එතින්දිත් අපිට ලොකු කම්පනයක් ඇති වෙනවා. මේ ඇයට මෙහෙම වෙනවා නම් අපිට මොනවද වෙයිද? එතන ඒ කම්පණේ ඉන්නේ මමත්වයෙන්. මමත්වයෙන් තමයි සියලුම කම්පන ඇති වෙන්නේ. එතකොට අතිතන තේරුම් මොකද්ද? හම්බ කෙරීමේ තේරුම් මොකද්ද? දැන ගැනීමේ තේරුම කුමක්ද? බලවත් වීමේ තේරුම කුමක්ද? සමාජ සේවාවල ආගමික කටයුතු වල මේවයි තේරුම මොකද්ද? මෙහෙමනම් අන්තිමට වෙන්නේ කිසි දෙයක පිටක් නැති තැනකට නම් එන්නේ ඒ කිසි දෙයකට බැරි වුණා නම් මේ මිනිස්සයව බලාගන්න මොකද්ද තේරුම ජීවිතේ? ඉතින් මේ තව පැතිවලිනුත් මේ ප්‍රශ්නේ මතුවෙනවා. මේ සියල්ල ගැන කතා කරන්න අවශ්‍ය නැහැ අද. දැන් මේ ප්‍රශ්නෙට දෙන දාර්ශනික උත්තරයක් තියෙනවා කට උත්තර නැති වෙන. කිසි තේරුමක් නැහැ. ජීවිතේ අර්ථ ශූන්‍යයි. තේරුමක් නැති එකක් ජීවිතේ කියන්නේ. එහෙම කිව්වහම ඉතින් ඊහාට කතා කරන්නත් බෑ. මේ සියලු අත්දැකීම් එක්ක විඳවීම සමග පිළිගන්න වෙනවා. මේකට බුදුරජාණන් වහන්සේ ගැනීම ගේන්න පුළුවන්. වෙනත් ආගමික ශාස්ත්‍රවරුන්ගේ ගැනීම ගැන ලොප්පු කරන්න පුළුවන්. මේ තේරුමක් නෙමෙයි. ජීවිතේ තේරුමක් නෑ. මේ හිස් අනිච්චයි දුක්ඛයි අනත්තයි. මොකද්ද තේරුම? මම දූවිල්ලෙන් හැදිලා තියෙන්නේ. නෑ එහෙමත් ජීවිතය පිළිබඳ අර්ථකථන තිබෙනන්නේ ජීවිතේ හැදිලා තියෙන්නේ දූවිල්ලෙන්. එහෙම නැතිනම් සතර මහා භූතයන්ගෙන් ධාතුවලින්. ඉතින් මේ එක් කියන්නේ මොනවද? ඔය පඨවි ආපෝ තේජෝ වායෝ ජෝයි තේරුමක් නැහැ. මේවා එකතු වෙනවා වෙන්නේ මේ අර්ථයක් නැහැ. ඉතින් මේ වගේ උත්තරයක් සමග ගමනක් නැහැ. ගමනක් නැහැනේ. මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. හැබැයි හිත හදාගන්න පුළුවන්. ජීවිතේට අර්ථයක් නැහැ කියලා හිත හදාගන්න පුළුවනි. తాවකාලික වශයෙන් කෙනෙකුට නිශ්චල වෙන්න පිළිවන්. හැබැයි මේ ප්‍රශ්නේ දිගින් දිගටම අභ්‍යන්තරේ තියෙනවා. අහන වෙලාවට නැවත නැවත කියන්න පුළුවන් ජීවිතයේ අර්ථ ශූන්‍ය. කිසි තේරුමක් නැහැ. කිසිම තේරුමක් නැහැ. ඒත් එහෙම මේ වැඩිහිටි කෙනෙක් කියන විදිහට ළමයෙකුට හිතෙන්න පුළුවන්. එයා කියන්නේ ජීවිතයේ සියල්ල අත්දැකලා. ඒත් අපි තාම මේවා අත්දැකලා නැහැනේ. අපිත් ඒ අත්දැක්කට පස්සේ එහෙම ඔය වයසට ආවම අපිත් ඔහොම කියන්නම් කියලා. මෙතන වයස පිළිබඳ ගැටලුවක්වත් මේ අත්දැකීම් පිළිබඳ ගැටලුවක්වත් නොවේ තිබෙන්නේ. ඒ වගේම මේ ප්‍රකාශය ප්‍රඥාවෙන් කියන දෙයකුත් නෙවෙයි. ජීවිතයේ අර්ථයක් නැහැ කියන කාරණේ අනවබෝධයෙන් කියන්නේ. ඔය දෙකම ප්‍රශ්නයක් අනවබෝධයෙන් ඇහෙන්නේ අහන්නේ ඔය උත්තරෙත් මතුවෙන්නේ අවිද්‍යාවෙන්. අවිද්‍යාව විසින් නැගෙන ප්‍රශ්නයකට අවිද්‍යාවම දෙන පිළිතුරක් තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. අවිද්‍යාව ජීවිතේ අර්ථය කුමක්ද? ජීවිතේ අර්ථයක් නැහැ, තේරුමක් නැහැ. ඉතින් මේ දෙක අල්ලගෙන පොත් ලක්ෂ කෝටි ගාණක් කියලා තියෙනවා. දේශනා ඒ කෝටි ප්‍රකෝටි ගානක් මිනිස් ඉතිහාසයේ එදා මෙදා තුර විද්‍යාවද ආගමද කලාවද මේ සියල්ලම මතු වෙලා තියෙන්නේ ඔතනින්. ওই ප්‍රශ්න දෙකෙන් ජීවිතය අර්ථේ කොමක්ද? අර්ථයක් නැහැ. ওই ප්‍රශ්නෙටයි ওই උත්තරේටයි සියලුම විද්‍යාවන් සියලුම ආගම් සංග්‍රහ කරන්න උත්සාහ කරන්න පිළිවන්. මේවත් එක්ක පටලැවි සිටීම එකක්. මේ සියල් අතර මේ ඔය ප්‍රශ්න එකක්වත් සිහි බුද්ධිය අහන්නේ නැහැ. බුද්ධිය අහන්න පුළුවන්. බුද්ධිය තමයි ඔය ප්‍රශ්න අහන්නේ, උත්තර දෙන්නේ. සිහි බුද්ධිය මතු වුණොත් මොහොතක ඒ සිහි බුද්ධිය ඉදිරියේ ඔය සියලු ප්‍රශ්න නිෂ්ප්‍රභා වෙලා යනවා. මේ සිහි බුද්ධිය අහන ප්‍රශ්නෙකුත් තියෙනවා. සිහි බුද්ධියට තමයි ජීවිතයක් පේන්නේ. ජීවිතයක් කියලා දෙයක් තියෙනවා කියලා පදනම ඉඳගෙන ওই සියලුම ප්‍රශ්න ඇහෙන්නේ. ජීවිතයක් තියෙනවා. ඔය තියෙනවා තමයි ඉතින් බුද්ධිය කියනවා. තියෙනවා මේ ඉපදිත දවසින් මැරෙනකල් තියෙන එක තමයි ජීවිතය කියන්නේ. ඒ පදනම ඉඳගෙන අහන ප්‍රශ්නයක්. හැබැයි වෙලාවක පේන්න පුළුවන් කෙනෙකුට මෙතන ජීවිතයක් නෑ, තියෙන්නේ ජීවත් වීමක් තියෙනවා. ජීවත් වීමක් මිස ජීවිතයක් නෑ. පෙන්වන්න පුළුවන්ද ජීවිතේ? ජීවිතේ මෙන්න මෙයයි කියලා පෙන්වා දෙන්න පුළුවන්ද? මෙන්න ජීවිතේ පණ නෙමෙයි. පණත් අපි දන්නේ නැහැ. නමුත් පණ කියලා දෙයක් තියෙනවනේ. පණත නෙමෙයිනේ ජීවිතේ කියන්නේ. මේ ඉතර කොහොමද ජීවිතේ කියන්නේ? එහෙම පෙන්වන්න දෙයක් නෑ. ඒක වචනයක් පමණයි. වචනයකට ජීවිතේ ඉතරයි. එයා ජීවිතයක් නෑ. හැබැයි තිබිය යුත්තේ ජීවත් වීමක්. ජීවත් වීමකින් තොර ජීවිතයක් පිළිබඳව තමයි කතා කරන්නේ. එතනයි වැරද්ද. ওই ප්‍රශ්නය අහන හායට උත්තර දෙන හැම මොහොතකම ජීවිතයක් පිළිබඳ විශ්වාසයක් තියෙනවා. හැබැයි ජීවත් වීමක් නෑ. තියෙන ජීවත් වීමක්. හැබැයි ඒ ජීවත් වීම ඇතුලේ නොසිට, يعني ජීවත් නොවි විඳින්න පුළුවන්. අහන්න පුළුවන්, උත්තර දෙන්න පුළුවනි. මේ සිහි බුද්ධිය අහන පළවෙනිම ප්‍රශ්නේ තමයි, ඔබ ජීවත් වෙනවද? ඔබ ජීවත් වෙන බව දන්නවද? මේ ප්‍රශ්නයත් එක්ක එකපාරට අන් සියලු ප්‍රශ්න නිෂ්ප්‍රභා වෙනවනේ. අර්ථයක් තියෙනවද නැද්ද? මොකක්ද අර්ථේ? අර්ථේ තියෙන්නේ මේ ලෝකෙද මැරුණට පස්සේද? දැන් මේ ප්‍රශ්න සියල්ලම අවලංගු කාසිපාවට පත් වෙනවනේ. සීබුද්ධිය මේ ප්‍රශ්නේ ඇහෙනකොට අප ජීවත් වෙනවද? ජීවිතේ පැත්තකින් තියන්න ඔබ ජීවත් වෙනවද? ඔබ දන්නවද ඔබ ජීවත් වෙන බව? කොහොමද දන්නේ? ඔබයි ජීවත් වීමයි කියන්නේ එකක්ද දෙකක්ද? ඔබ පැත්තකින්ව ජීවිතේ වෙනම් පැත්තක තියනවා එහෙමද? නැත්නම් ඔබටද ජීවිතේ කියන්නේ? දැන් මෙන්න මේ කාරණා එක්කනම් අපිට ගමනක් යන්න පුළුවන් හිතවතුනි. යා යුතු ගමනක් තිබෙනවා. ජීවිතේ කියන්නේ එහෙම උපතේ සිට මරණයට දක්වා කරන සියන සෑම දෙයකටම දෙන්න පුළුවන් නමක් නම් එහෙම කිව්වට වරදක් නෑ. මිනිස්සෙක් ඉපදිලා මැරෙන්න තුරු කරන කියන හැම දෙයකටම එක නමක් දෙන්න පුළුවන් නම් ඒ සියල්ලටම අන්න ජීවිතය කියලා කියන්න පුළුවන්. හැබැයි එහෙම දෙයක් නෑ. මේ ඇතුළ හිතනවා, මතක් කරනවා, බිඳිනවා, වැඩ කරනවා, රණ්ඩු වෙනවා, බැනුම් අහනවා, ගහ ගන්නවා, සිල් ගන්නවා, භාවනා කරනවා, දන් දෙනවා, දේශපාලනය කරන. ඉතින් මේ සියල්ලටම නමක් ඕන වුණාම ඔන්න ජීවිතය කියලා කියන්න පුළුවන්. හැබැයි එහෙම දෙයක් නැහැ. කොහෙවත් හොයාගන්න දෙයක් නැහැ. මෙතන තියෙන්නේ ජීවත් වීමක්. ජීවත් වීමක් තිබෙනවා. ඒ තියෙන්නේ මේ මොහොතේ. මේ මොහොතේ තිබෙන්නේ. පළවෙනිම කාරණේ මේ මොහොතේ ජීවත් වෙනවද නැද්ද කියන කාරණේ. මේ මොහොතේ ජීවත් වෙන බව දන්නවද නැද්ද කියන කාරණේ. දෙවෙනි කාරණේ තමයි, එහෙමනම් මේ මොහොතේ තේරුම කුමක්ද? දැන් ප්‍රශ්නේ එන්නේ එතෙන්ද? ඊළඟට අවසානයේ එතෙන්ට තමයි මේ ප්‍රශ්නේ සීපුද්ධිය ගේන්නේ. මේ මොහොතේ අර්ථය කුමක්ද? දැන් කාගෙන්ද මේ ප්‍රශ්නේ අපි අහන්න ඕනේ? අහන්න කෙනෙක් නැහැ. පිළිතුරු දෙන්න කෙනෙක් නැහැ. හැබැයි ප්‍රශ්නය තියෙනවා. මේ මෙතෙන්ට අපි එන්න ඕන හිතවතුනි. මේ ප්‍රශ්නය අහන්න කෙනෙක් නැහැ අපිට. හැබැයි මේ තමයි සැබෑම ප්‍රශ්නය සහ එකම ප්‍රශ්නය. මේ මොහොතේ අපි ජීවත් වෙනවද? නැත්නම් මේ මොහොතේ අර්ථය කුමක්ද? තේරුම කුමක්ද? තේරුමක් අර්ථයක් මේ මොහොත ඇතුළේ තියෙනවද? නැතිනම් මේ මොහොත අර්ථවත් කර ගැනීම අපේ අතේ තියෙන කාර්යයක්ද? දැන් බලන්න මේ ප්‍රශ්නේ කොච්චර කොපමණ අපි ළඟට අපේ අතට අපේ කරමතට උරමතට ගන්න පුළුවන්ද කියලා. මේ මොහොත අරුත්බර මොහොතක් කරගැනීමේ වගකීම තියෙන අපිට. හිස් කරගැනීම, හිස් කියන්නේ අර්ථ ශූන්‍ය කරගැනීමත් අපේ අතේ. ඉතින් වැඩිපුර කරන්නේ මේ මොහොත අර්ථ ශූන්‍යයි. ඉතින් ඒ නිසානේ කාලයක් යනකොට ඉතින් කරගත්ත දේකුත් නැහැ. ඉතිරි වුණු දේකුත් නැහැ. මතකයන් ටිකක් විතරයි තියෙනවා. ඒක මොකද තියෙන ඵලෙ? මේ අතීතයේ දුක් වෙලා වැඩක් නැහැ. ඒ අතීතයේ දුක් වෙන්නත් නාස්ති කරන්නේ මේ මොහොතනේ. පසුතැවෙන්න නාස්ති කරන්නේ මේ මොහොත. ඒතකොට මේ මොහොත කොහොමත් බලක් නැහැ. ඒවට පාවිච්චි කරොත් පසුතැවෙන්න. පසුතැවෙන්න නෙවෙයි හිතවතුනි. මේ මොහොත අරුත්බර මොහොතක් කරගන්න. මේ මොහොතට පණ දෙන්න. මේ මොහොතට ජීවේ දෙන්න. මේ මොහොතට සජීවී වෙන්න. මේ මොහොත ආයෙ එන්නේ නැහැ. අපි දන්නවනේ මේ මොහොත ආයෙ එන්නේ නැහැ. හැබැයි අපිට විශ්වාසයක් තියෙනවා. මේ මොහොත නැති වුණාට කවන්නේ නැහැ. මොහොත නෙමේ තව අවුරුදු ගාණක් අපිට ඉස්සරහට තියෙනවා. දෙහි විශ්වාසයක් තියෙන නිසා මේ මොහොත සත්‍යයක් නැති වුණාට කමක් නැහැ. කෝටියක් ලැබෙන්න තියෙනවා නම් කවුද රුපියලක් ගැන දුක් වෙන්නේ? නැති වෙන රුපියලක් ගැන කෝටියක් හම්බ වෙන්න තියෙනවා නම් මුදල් පැත්තෙන් නම් එහෙම විශ්වාසයක් තියන්න පිළිවන්. කාලේ පැත්තනොත් පුළුවන් විශ්වාසයක් තියන්න. හැබැයි අවුරුදු ගාණක් ලැබුණත් හිතවතුනි මේ මොහොතයි ලැබෙන්නේ. මෙතෙක් කල් ඔය ලැබිච්ච අවුරුදු ගාණිනුත් අපිට මේ මොහොත ලැබිලා තියෙනවද? ලබාගෙන තියෙනවද? මේ මොහොත කියන්නේ ලැබෙන දෙයක් නොවේ, ලබාගත යුතු දෙයක්. ඒ නිසා හැම දිනාටම මේ මොහොත ලැබෙන්නේ. කාලය ලැබෙනවා. මේ මොහොත ලැබෙන්නේ. මේ මොහොත ලැබෙන්නේ බොහොම ටික දෙනෙකට. මේ මොහොත ලබා ගන්නෙ බොහොම ටික දෙනෙක්. මේ මොහොත ලබාගත් කෙනාට පමණයි මේ මොහොත අර්ථවත් කරගන්න පිළිවන්. එහෙම නැතිනම් අර්ථ ශූන්‍ය, නිෂ්ඵල අවුරුදු ගානක ජීවිතයක් පමණයි, ජීවිතයක් පිළිබඳ මතකයන් පමණයි ඉතිරි වෙන්නේ, සාරගෙන යන්න වෙන්නේ. ජීවත් වෙලා නැහැ. සිහි බුද්ධිය ඇති වුණු මොහොතේ තමයි මේ මොහොත පහළ වෙන්නේ. වෙන කිසිම ඔරලෝසුවත් දින දර්ශනයවත් නෙමෙයි මේ මොහොත දෙන්නේ සිහි බුද්ධිය. ඒතර මේ මොහොතේ කළ යුතු වඩා සුදුසුම දේ අන්නේ සිහි බුද්ධිය තමයි තේරෙන්නේ. සිහි බුද්ධිය නැත්තම් පස්සේ අයියෝ අපරාධ කළේ, අපරාධ කිවි, අපරාධ නොකර හිටියේ පසුතැවිල්ල පමණයි ඉතිරි වෙන්නේ. හිතවතුනි මේ කාරණය දිගටම සාකච්ඡා කරන්න පිළිවන්, දිගටම හිතන්නත් පුළුවන්. සිතීම සහ සාකච්ඡා කිරීම වෙනුවට මේ අපි විවෘත වුණු තැනට අපි එකතු වූ තැනට අවධානය යොමු. බලමු මේ මොහොත ඇත්තටම තියෙන දෙයක්ද අපි නිදාගෙන හිටියත් ඇවිද්දත් මේ මොහොත කියලා දෙයක් තියෙනවද නැතිනම් සිහිබුද්ධියට පමණක් ස්පර්ශ කරන්න පුළුවන් අත්දකින්න පුළුවන් සිහිබුද්ධිය ඇතිවන විට ඇති වෙලා සිහිබුද්ධිය නැතිවන විට නැති වෙන මේ විදුලි අකුණක් ගහනකොට ඇති වෙන ආලෝකයේ වගේ එහෙම දෙයක්ද එහෙමනම් මේ මොහොතින් කළ යුතු වඩාත්ම අර්ථවත් කාර්යයේ කුමක්ද මෙය තම කෙනෙක්ගෙන් ඇසීම නොවේ අපි මේවා අපේන භාවනාවෙන් අහමු ජීවත් නොවන ජීවිතයක් ද ජීවත් වීමක් මිස ජීවිතයක් නැති ස්වභාවයක් ද පෙනෙන්නේ අත්දකින්නේ නැවතත් අවධාරණය කළොත් අත්දකින්නේ කුමක්ද හිතන්නේ නොවේ අත්දකින්නේ කුමක්ද ජීවත් වීමකින් තොර ජීවිතයක්ද නැතිනම් ජීවිතයක් නෑ නමුත් ජීවත් වීමක් තිබෙනවා හිතන්නේ විශ්වාස කරන්නේ හා පිළිගන්නේ කුමක්ද කියන කාරණේ නොයි වැදගත් අත්දකින්නේ කුමක්ද ඒ ගැන වඩ වඩාත් දැනුවත් වෙන්න ඒ කෙරෙහි වඩ වඩාත් සජීවී වෙන්න මේ විමසිලිමත් බවත් විවෘත භාවයත් සමග දයාබර කලන මිතුරනි අහන්න කියන්න යමක් තිබෙනවා නම් ඒට මේ අවස්ථාව කරගනිමු.
ආචාර්යතුමනි, පහුගිය දේශනෙහි ප්‍රශ්නයක් කතා කරලාට කම් නැද්ද ආචාර්යතුමනි?
හොඳයි, හොඳයි අහන්න.
ඒදා දේශනයේ ආචාර්යතුමා සඳහන් කළා මේ බිඳුව ගැන. බිඳුව ඉතාමත් ප්‍රබලයි, ඒ වගේම ඒක හැම්බෙනීම හිස් බවින් තියාගන්න ඕන කියලා. ඒකට එකතු වෙන්නේ එතන ඝට්ටනිය වැඩි සංකීර්ණ තත්ත්වයක් ඇති වෙනවා කියලා. ඒ බිඳුව තුළට ලබා නොගත යුත්තේ අර උපාදාන වලින් හැදෙන ස්පර්ශයන්ද නැත්නම් වෙන මොන හරිවද?
ඔව්, ඇත්තටම මේ බිඳුව තුළට භෞතික දේ නම් දාන්න බෑ. හැබැයි උපාදාන කරන්නේ භෞතික දේ තමයි. මොකද උපාදාන කියන්නේ අල්ලා ගැනීමනේ. එතකොට අල්ලා ගන්න පුළුවන් භෞතික දේවල් තමයි. භෞතික දේවල් අල්ලා ගන්නවා කියන්නේ මනසින් කරන කාර්යයක්. මනසින් කරන හැබැයි මනසට අල්ලා ගන්න බැරි දේවල් මනස අල්ලා ගත්තා කියලා මනසම රැවටීමක් වෙන්නේ. අතින් අල්ලා ගන්න පුළුවනි. මොනම් භෞතික දෙයක් අතින් අල්ලා ගන්න පුළුවන්. පුද්ගලයෙක් අතින් අල්ලා ගන්න පුළුවන්, වාහනයක් පුළුවන්, පොතක් පුළුවන්, දුරකථනයක් පුළුවන්, මැණික් මුතු රත්තරන් අතින් අල්ලා ගන්න පුළුවන්. නැත්නම් හිතින් අල්ලා ගන්න බෑ. ඉතින් ඔය කිසි දෙයක් අල්ලා ගන්න බෑ. බැරි වුණාට හිත ඒවා අල්ලා ගත්තා කියලා හිතා ගන්න පුළුවන්. මේවා මගේ කියලා හිතා ගන්න පුළුවන් හිතට. මම මේ වගේ අයිතිකරු මමයි කියලා හිතා ගන්න පුළුවන්. ඇත්තටම අයිතිකාරයෙක් වෙන්න හිතකට නැ කිසි දෙයක්. ශරීරයට පුළුවන් යම් දේවල් අයිති කරගන්න. හිතක බෑ. බැරි වුණාට මොකද මේ එයාට හිතා ගන්න පුළුවන් හැකියාව තියෙනවනේ. ඉතින් මේක තමයි ලොකු මුලාව. මේ සිතිවිලි වලට හිත රැවටෙනවා. යාගෙම සිතිවිලි වලට යාම රැවටෙනවා. දැන් උපාදානය කියන්නේ රැවටීමක් මිස ඇත්තටම සිදුවන දෙයක් නෙවෙයි. හැබැයි රැවටුණු ලෝකය ඇතුලේ උපාදානය ඇත්ත. දෙහිණයක් ඇතුලේ ඒ ඇඳීම, රිදීම, සතුටු වීම සියල්ල ඇත්ත. හීනේ ඇතුලේ ඇත්ත. ඒ තමන්ගේ ප්‍රතික්‍රියා සියල්ලම ඇත්ත. බය වෙනවා නම් ඒක ඇත්ත. හීනේ ඇතුලේ පමණයි. ඒ වගේ මේ රැවටීම ඇතුලේ උපාදානය ඇත්ත. නමුත් ඇත්තටම නම් ඔය හිත ඇතුලේ කිසි දෙයක් නැහැ. මේ මාර්ගනේ හිත ඇතුලේ රත්තරන් තියාගන්නත් බෑ, මුතු මැණික් තියාගන්නත් බෑ,
වෙන දේවල් තියා ගත්තත් ඒතර බිඳුව බිඳුවම තමයි. බිඳුව ඇතුලේ කිසි දෙයක් නෑ අපි හිතුවට තියෙනවා කියලා නෑ. නැති වුණාට තියෙනවා කියලා හිතා ගන්න පුළුවන්. ඒතර මෙතන තියෙන හිතා ගැනීමක් මිස සැබෑවටම මේ ලම්මු දේවල් අයිති කරගත්ත දේවල් නෙමෙයි. ඒ නිසා තමයි උපාදානයේ හිතින්ම නැති කරගන්නත් ඕන දෙයක්. උපාදානයේ නැති කරගන්න ඕන හිතින්මයි. ඒ නිසා ඔබටම අහු ප්‍රශ්නේ බොහොම වැදගත් බොහොම ප්‍රායෝගික දෙයක්. බිඳුව බිඳුවම තමයි. ඒ කවදාවත් ඒ පිරෙන්නේවත් හිස් වෙන්නේවත් අඩු වෙන්නේවත් වැඩි වෙන්නේවත් නෑ. බිඳුව ශූන්‍ය බව ශූන්‍යම තමයි. ඒ වැඩි වෙන්නේවත් අඩු වෙන්නේවත් නෑ. ශූන්‍ය අඩු කරන්නත් බෑ වැඩි කරන්නත් බෑ. බිඳුවත් අඩු කරන්න වැඩි කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. හැබැයි ඒක හිතා ගන්න පුළුවන්. ඕන තරම් දේවල් හිතන්න පුළුවන්. මෙතන තියෙන්නේ වැරදි සිටීම. ඒ වැරදි සිටීම තමයි අඳුරගෙන අත්හරින්න තියෙන්නේ. පැහැදිලිද?
එහෙමයි ආචාර්යතුමනි. බොහොම පිං. මොහු බුද්දායි.
අවසරයි සර. දැන් කෙනෙකුට මේ මොහොතේ ජීවත් වෙනකොට වෙනස් වෙන්න ඕන කියලා සිතවිල්ලක් ආපුවාම ඒකත් සිතවිල්ලක් නේ. ඒ සිතවිල්ල අපි එල්ල ගන්නවා. ඉන්නලා ඒ සිතවිල්ලට අවශ්‍ය දේවල් අපි එකතු කරනවා. මොකද මම වෙනස් වෙන්න ඕන කියලා ධර්මතාවයක් මම අදහසක් මගේ ඔළුවට එනවා. එතකොට අර හිස් බව පිරෙනවායි. පිරුණ ගමන් ආයෙත් ගැටුම් කාරී තත්ත්වයක් මතුවෙනවා. එතකොට කොහොමද සර් මේ තමන් ඉන්න තැන අවබෝධ කරගෙන වෙනස් වෙන්න ඕන කියන සිතවිල්ලක් එනවා. හැබැයි ඒ සමග මේ සිතවිල්ලට දේවල් එකතු වෙනවා. එතකොට ගැටුමක් ඇති වෙනවා. කොහොමද මේක වෙන් කරගන්නේ?
ඔව් ගැටුමින්ම තමයි ඔය සිතවිල්ල ඇති වෙන්නේ. දැන් කියන්නේ ඉන්න මම මගේ අඩුවක් තියෙනවා. ඒ නිසානේ වෙනස් වෙන්න ඕනේ. ඉන්න මගේ මොනවා හරි අඩුවක් තියෙනවා. අඩුවක් තියෙනවා කියලා අපි හිතනවා. ඒක අපිට පේනවා. දැනෙනවා. ඒ නිසා සිතවිල්ලක් ඇති වෙනවා. එහෙමනම් එහෙම නොවන මමෙක් ඊට වෙනස් කෙනෙක් වෙන්න ඕනේ කියලා. එතකොට ඇත්තටම ওই සිතවිල්ල නිසා ගැටෙනවම නෙමෙයි, ගැටීම නිසා තමයි ওই සිතවිල්ල ඇති වෙන්නේ. ඉන්න මමවට මම කැමති නෑ. ඉන්න මම මමත් එක්ක මාව පිළිගන්න මට බෑ. ඉන්න මම ප්‍රතික්ෂේප කරනවා. ඉතින් ඔය මේ මොහොත කියන එක මේ මොහොතේ ජීවත් වීම නැත්te අපිට ওই නිසා. මේ මොහොතේ අපි කරන්නේ එක්ක පිළිගැනීමක් එක්ක ප්‍රතික්ෂේප කිරීමක් එක්ක ඇලීමක් එක්ක ගැටීමක් මේ මොහොතේ කරන්නේ. මේ දෙක නොකර මේ මොහොත තේරුම් ගන්න අපි උත්සාහ කරනවා අඩුයි. ඒ නිසා ওই සිතිවිල්ල අල්ලගෙන තව ඉස්සරහට යනවා වෙනුවට බලන්න මේ ඇයි වෙනස් වෙන්නේ? ඇයි මම වෙනස් වෙන්න ඕනේ? මොකද්ද මේ මොහොතේ තියෙන ප්‍රශ්නේ? මේ මොහොතේ තියෙන ප්‍රශ්නේ මොකද්ද? ඒ ඉතින්ට එන්න මේ ඇයි මෙහෙම හිතෙන්නේ කියලා බලන්න. ඒ සිතිවිල්ලත් එක්ක ඉස්සරහට යෑම වෙනුවට දැන් යෝනිසෝමනසිකාරයේ එක ක්‍රියාකාරීත්වයක් නේ ඇති උනේ කොහොමද කියලා බලන්න. ඒතර මේ මොහොතේ එහෙම හිතෙන්නේ ඇයි? මොකද්ද මේ මොහොතේ තියෙන වරද? එහෙම බලන්න. ඉතින් මෙතන ඇත්තටම නම් මේ ඔබතුමා ඒ පැහැදිලි කරපු එක හරි වටිනවා. මේ මොහොත මේ දකින්න නැතුව අපි ඇලෙනවා ගැටෙනවා. ඒත් ඇලීම ගැටීම උඩ තමයි අනි සියලුම ප්‍රශ්න ටික මතුවෙන්නේ. අපි ඇලෙන්නේ මේ මොහොතේ, ගැටෙන්නේ මේ මොහොතේ, මේ මොහොතේ වෙන දෙයකට, සිදුවන දෙයකට. මේ සිදුවන දේ අපි තේරුම් ගන්න. තේරුම් නොගැනීම නිසායි ඇලෙන්නේ ගැටෙන්නේ. ඇලුනොත් මේ විදිහට අපි දිගටම ඉන්න බලනවා. ගැටුනොත් වෙනස් වෙන්න බලනවා. මේ දෙකම වෙන්නේ තේරුම් නොගැනීම නිසා. ඉතින් මෙතන කරන්න තියෙන්නේ තේරුම් ගැනීම පමණයි. يعني අවබෝධ කර ගැනීම පමණයි තියෙන්නේ. අවබෝධය ආවොත් ඉන් එහාට එතන බිඳුවට ඇලෙන්න දෙයක්වත් නැහැ, ගැටෙන්න දෙයක්වත් නැහැ. බිඳුවක් එක්ක කවුද ඇලෙන්නේ? කවුද බිඳුවක් එක්ක ගැටෙන්නේ? ඒත් ඇලෙන්නේ ගැටෙන්නේ එතන ප්‍රශ්නයක් අපි දැක්කොත්. ප්‍රශ්නයක් තියෙනවා කියලා හිතුවොත් තමයි ඇලෙන්නේ ගැටෙන්නේ. ප්‍රශ්නයක් නැත්තම් ඇලෙන්න දෙයක්වත් නැහැ, ගැටෙන්න දෙයක්වත් නැහැ. ඒතර වෙනස් වීමක් වෙන්න ඕනේ අනිවාර්යයෙන්. හැබැයි වෙනස් වීම වෙන්න ඕනේ මේ ඇලිලා කැටිලා නෙමෙයි. ඇලුනහම ඒ දේ තියාගන්න අපි වෙනස් වෙන්න බලනවා. ගැටුනොත් ඒත් වෙනස් වෙන්න බලනවා. ඒතර මේ වෙනස් වීම දෙකම දෙපැත්තට අපිව වෙනස් කරන්න බලන්නේ ඇලීමයි ගැටීමයි දෙක ආකර්ෂණය විකර්ෂණය. මුළු ජීවිතේම අපිව වෙනස් වෙන්න වෙනස් වෙවි ගියේ ආකර්ෂණ නිසා විකර්ෂණ නිසා. ඒ ඉවරයක් නැහැ. ඒ ආය වෙනස් වුණාම ආයි ටික දවසින් ඒකටත් විකර්ෂණයක් ඇති වෙනවා. ගැටීමක් නැහැ. මෙහෙම නෙමෙයි අර එහෙමයි වෙන්න ඕනේ. මේ අවසානයක් නැහැ. මේක තමයි සංසාරය කියන්නේ. සංසාර ඉවරයක් නැහැ. ඔය විදිහට. හැබැයි මේ මොහොතේ බැලුවොත් මෙතන ඇලෙන්න දෙයක්වත් නැහැ. ඇලෙන්න හැකියාවකුත් නැහැ. ගැටෙන්න දෙයක්වත් නැහැ. ගැටෙන්න ක්‍රමයක්වත් නැහැ. ඇත්තටම නෑ. ඇති වුණාට අපි හිතලා අර ගීනේ ඇතුලේ බය වෙනවා වගේ ඇලෙනවා ගැටෙනවා. හිතුවත් අපිට ඕනම දෙයක් කරන්න පුළුවන්. මොනවත් ඕනේ නැහැ. හිතලා බය වෙන්න, හිතලා දුක් වෙන්න, හිතලා සතුටු වෙන්න, හිතලා අඬන්න පුළුවන්. ඇත්තටම සිදුවීමක් අවශ්‍ය නැහැ. අන්න මේ මොහොතත් ඒ වගේ. මේ මොහොතේ හොඳට අවධානය යොමු කරන්න, යොමු කරන්න, යොමු කරන්න වෙනස් වීමකට වඩා පැවැත්මකට වඩා වෙනස් වීම සහ පැවැත්ම මේ දෙක අතර තමයි අපි දෝලණය වෙන්නේ. එක්කෝ අපි මේ විදිහට ඉන්න බලනවා, එහෙම නැත්නම් වෙනස් වෙන්න බලනවා. දැන් ඔබතුමාගේ ප්‍රශ්නේ තියෙන්නේ මේ අපි මේ ඊට වඩා මේ ආධ්‍යාත්මික පැත්තට එන්න ඕනේ, ඊට වැඩිය සීබුද්ධිය ඇති කරගන්න ඕනේ, ඒ වෙනස් වීම ගැනනේ. එහෙමත් තේරෙනවා. එතකොට ඒ වෙනස් වීම උනත් මෙතනින් පටන් ගන්න පුළුවන් නම් මේ මොහොත ඇතුළේම සියල්ල තියෙනවා. වෙන කොහෙවත් නැහැ. මේ මොහොත ඇතුළේ තමයි සියල්ල තියෙන්නේ. මේ මොහොතේ අපි බලන්න ඕනේ අපි යම් කිසි දෙයකට බැඳෙනවද? මේ මොහොතේ සිදුවන දෙයකට බැඳෙනවද? බැඳිලා ඒ විදිහට දිගට ඉන්න බලනවද? එහෙම නැත්නම් ඒකේ ප්‍රශ්නයක් දැකලා වෙනස් වෙන්න බලනවද? ඒ දෙදිසාවටම අපි යන්න හදන්නේ මේ මොහොත හරියට තේරුම් ගත්තේ නැති නිසා. මේ වෙලාවේ වෙන හරියට දැක්කේ නැති නිසා. ඒ නිසා වෙනසක් කරගන්න ඕන නම් විය යුතු එකම වෙනස තමයි වඩා ගැඹුරින් මේ මොහොත දැකීම. වෙන වෙනසක් නැහැ. එකම එක වෙනසයි තියෙන්නේ එය මේ මොහොතට වඩා සාවධාන වීම සහ වඩා අවදිමත් වීම.
ඒ කාරණාව තේරුණා සර්. හැබැයි හැම වෙලේම හිත ඇතුලේ කෙනෙක් ඉන්නවා මදි මදි. තව ටිකක් එකතු කරා ගන්න. තව ටිකක් හොයන්න. ඔතන හිටියා මදි. කියන මදි කෙනෙක් හැම වෙලේම ඇතුලෙන් ඔස්සනවා. ඔස්සලා දානවා. ඔස්සලා දාලා තත්ත්වය වෙනස් කරලා ඉදිරියට යන්න කියනවා. දෙයක් හොයන්න කියනවා. මෙතන හිටියේ ඇති දැන් රසාර ඉදිරිපත් කළේ අර තුන්වෙනි කාරණේ. මේකට උත්තරයක් හොයන්න ඕනේ. මෙතන ඉඳලා බෑ. කින්දේ ඇතුළෙන්ම හැබෙලියම මෙයා මේ බොරබරා කියන. ඒක තමයි තිරස ගැටලු.
ඔව් මේ එහෙම කෙනෙක් ඉන්නවා. එහෙම ස්වභාවයක් තිබෙනවා. ඉතින් එහෙම නැත්තම් අපි මෙහෙම ලෝකෙත් මෙහෙම වෙන්නේ නැහැ. අපි මෙහෙම ඉන්නේ නැහැ. මෙච්චර කල් එන්නේ නැහැ. එයාත් එයා තමයි අපි එක්ක ආව. එයා තමයි අර පිටිපස්සෙන් කෙවිතෙක් ඉන්න අපි දැක්කුවේ. ඉස්සරහට යන්න දිනු වෙන්න. තව හිතේකම් කරගන්න, තව හිතේකම් කරගන්න, තව දන් දෙන්න, තව සිල්ලක් ඉන්න, තව භාවනා කරන්න, තව බණ අහන්න, තව සාකච්ඡා කරන්න, තව හම්බ කරන්න. දැන් මේ විදිහට මේ මොන 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 කාරණේ පිළිබඳව උනන්දුවක් එන්නේ ඒ ඔස්සේ දක්වනවා අපි මඩි මඩි කියලා. දැන් යාට වැදගත් නෑ මේවා ආගමික පැත්තේද අපි යන්නේ දුවගෙන දේශපාලනයේ පැත්තේද, ශාස්ත්‍රීය පැත්තේද, සමාජ සේවයේ පැත්තේද, දන් දීම පැත්තේද භාවනා කිරීම පැත්තේද වැදගත් නෑ. එයාට ඕනේ මොකක් කුමන රේඛාවක් ඔස්සේ හෝ අපිව දිගටම දක්වගෙන යන්නේ. පැවැත්ම නියමයි. ඉතින් මේ කෙනාව අපිව දක්වන කෙනාව දකින්න ඕන. ඔබතුමා එයා දැක්කනේ. දැකලා තියෙනවා. ඉතින් දැකීම හරි වටිනවා. එහෙම කෙනෙක් ඉන්නවා. එයා කොයි පැත්තට හරි අපි ඔළුව හැරිලා එයා දක්වනවා. එයා කවදාවත් අපි ඔළුව හරවන්නේ නැහැ. ඔළුව හරවන්නේ වෙනම කෙනෙක්. ඕ පැත්ත නෙමෙයි මේක හොඳයි. ඕ වැදන්නේ මෙයා හොඳයි. ඒ ඔළුව හරවන කෙනෙක් වෙනම ඉන්නවා. මේ ඔබතුමා කියෝ කෙනා ඉන්නේ අපි කොයි පැත්තටද ඔළුව හැරෙන්නේ ඒ පැත්තට අපි දක්වනවා. ඉන්න දෙන්නේ එක තැනකට වැඩි කියලා. දක්වනවා දෝනවා. ආය වෙන පැත්තට ඔළුව හැරුණොත් ඒ පැත්තට දුවනවා. ඉතින් මෙහෙම බැලුවාම අපි මේකට හරි දිවිමත් මිස ගියපු තැනක්වත් ගමනාන්තයක්වත් ලැබුණු දෙයක්වත් නැහැ ඇත්තට. ඇත්තටම නම් නැහැ. දැන් මොනව හරි ලැබිලා ගමනාන්තයකට යන්න නම් ඒක කෙලවරට යන්න බෑ. ඉතින් අපි මොන වගේද කෙලවරට ගිහින් තියෙන්නේ? අද වෙනකොට හොඳට බලන්න ওই ගියපු පාරවල් වල කිසිම පාරක අපි කෙලවරකට ගිහින් තියෙනවද? කෙලවරකට ගිහිල්ලා ආයේ යන්න තැනක් නැති නිසාද හැරුනේ? නැත්තම් ඔය යන අතරමං වෙන සිතිවිල්ලක් ඇවිල්ලා වෙන කෙනෙක්ගේ පෙළඹවීමක් නිසා ඔළුව එකපාරට හැරෙනවා. හැරිච්ච ගමන් මේ පැත්තට දුවනවා. ඉතින් මෙහෙම භාගයට කාලෙට සම්පූර්ණ කරා කියන්නත් බෑනේ. භාගයට කාලෙට දිවීමක් හැර අපේ ගමනාන්තයකට ගිහින් නැහැ. කවදාවත් ගමනාන්තිකුත් නැහැ මේ ගමනේ. ওই විදිහට යන ගමනේ ගමනාන්තයක් නැහැ. උස්මන් ගන්න විලාවක් දෙන්නේ නැහැ. මෙයා හිටපුවා. මෙයාත් එක්ක ගැටලුවක් නැහැ අපිට. එයා හිටපුවා. එයා කියන දේ අහමු කර දෙන්න. ඉතින් එයා විතරක් නෙමෙයි මෙතන ඉන්නේ. එයා විතරක් නම් ඉන්නේ වෙන අපිට තේරීමක් නැහැ නේ. ඉතින් ওই දුවන එක තමයි තියෙන්නේ. දැන් මෙතන තව කෙනෙක් ඉන්නවා. ඉන්න කියන කෙනෙක්ත් දුවන්න එපායි නවතින්න කියන කෙනෙකුත් ඉන්නවා. එයාවත් අපිට ඇහෙන්නපත් ඕනේ මේ වෙනකොට. එහෙම කෙනෙකුත් ඉන්න බව. අන්න ඒක වැඩිපුර එයාට අහුම් ගන්න දෙන්නේ. එක්කෙනෙක් මේ එක්ස්ලේටර් කරනවා අනිත් එක්කෙනා බ්‍රේක් කරනවා. එක්ස්ලේටර් කරන කෙනා විතරක් හිටියම නිසා තමයි මෙච්චර කල් දිව්වේ. දැන් මොන අපිට ඇවිල්ලා තියෙනවා ඉන්න කියන කෙනෙකුත් බ්‍රේක් පැඩලක පාගෙන කෙනෙකුත් ඉන්නවා. ඒ නිසා මේ අරයටත් ඇහුම් කන් දෙන්න. ඇහුම් කන් දීලා එයත් එක්කත් පොඩි සංවාදයක් කරන්න. ඕමා ඔය කියන එකක් කරන්න මට ටිකක් ඉන්නත් දෙන්න මෙතන කියලා. මෙතන ඉන්න කාලය වැඩි කරගන්න ටික ටික. දිවිම එකපාරට නැවතින් නැති වුණාට කමක් නැහැ. හැබැයි මේ දුවන්න දිවිින් දෙකක් අතර නැවතීමේ කාර්යය වැඩි කරගන්න. දැන් අපි නවතින්නේ නැතුව දිවිමනේ කරේ. ඔයක දැනකවත් නැවතුන්නේ. දුවනවා ඔළුව හැරෙනවා ආයෙ පැත්තට දුවනවා තව පැත්තට ඔළුව හැරුණාම ඒ පැත්තට දුවනවා ආයෙ වමට හැරෙනවා වමට දුවනවා. මේක දැනකවත් නැවතුනේ නෑ. විරාමයක් නෑ විවේකයක් නෑ. දැන් මේ සිහි බුද්ධියත් එක්ක නැවතීමේ කාර්යය වැඩි වෙනවා. දිවිමේ කාර්යය අඩු වෙනවා. ඉතින් මෙන්න මේ දැනට එන්න. මෙතනින් තමයි මේ ප්‍රශ්නේ අපිට විසඳගන්න පුළුවන්.
ඩොක්ටර් සර්.
දයාබර ආධ්‍යාත්මික මිතුරනි, අවස්ථාවන් අඩු වෙවි යනවා. නිසා මේ අවසාන අවස්ථාව කියලා හිතුවට කමක් නැහැ. මොකද එය ඇත්ත වෙන්න තියෙන ඉඩ වැඩි. තව අවස්ථා 1000ක් 2000ක් ලැබෙයි කියන ඊනට වඩා. ඉතින් මේ අවසාන අවස්ථාව නම් අපි කොයි විදිහට අහයිද, හිතයිද, භාවනා කළයිද, වැඩ කරයිද, වැඩ අත්තරීද, ඒ ලොකු වෙනසක් තියෙනවා. අද අපි මේ ප්‍රශ්න වර්ග තුනක් ගැන කතා කළා. එයින් තුන්වෙනි වර්ගයේ ප්‍රශ්න වලට තමයි මේ ජීවිතයේ අර්ථය පිළිබඳ ගැටලු වෙන්නේ. එතනදී ඒ කාරණය මතුවෙන හේතු තුනක් ගැන කතා කළා. මෙතන වැදගත් වෙන්නේ ජීවත් වීම මිස ජීවිතේ නොවන බව. ජීවිතය කියන්නේ සිතිවිල්ල, ජීවත් වීම කියන්නේ අත්දැකීම. මේ මොහොත තමයි අපිට තියෙන එකම සම්පත. වෙන සම්පත් නෑ. මේ සම්පතක් විපතක් කරගන්නීම ලොකු අවාසනාවක්. අපි ඇතුළෙන්ම ලැබෙන ලොකු උදව්වක් තිබෙනවා මේ මොහොත සජීවී කරගන්න. පිටින් නෙවෙයි ඇතුළෙන්ම. ඒ ඇතුළෙන්ම ලැබෙන උදව්වට කෘතවේදී වෙමින් කල්‍යාණ මිත්‍රේනි අපි සමුගනිමු. බොහෝම කෘතවේදී වෙනවා ડોક્ટર සුජන්ති ඔබතුමියට මේ අවස්ථාව අපි හැම දිනාටම යථාර්ථයක් කර දීම ගැන සහභාගී වුණු සෑම දිනාටම බොහෝම පිං. සෑම දිනාටම සෙතක්ම වේවා, ශාන්තියක්ම වේවා, සැනසිල්ලක්ම වේවා.